දරු වාසනානාකාර මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් වෙන් කර තිබෙනවා.
සභාපතිතුමනි, අද මේ විවාදයට අයිති වෙන මගේ මා හිටපු ආණ්ඩුවේ අමාත්‍ය ධූරය දරුවේ භාෂාව සංහිඳියාව සම්බන්ධ අමාත්‍යංශයත් අද විවාදයට ගැයෙනවා. ඒ ගැන යම් කරුණු කීපයක් කියන්න මං කල්පනා කරා. ඇත්තරම මේ භාෂාවන් දෙක, සිංහල දෙමළ භාෂා දෙක අපේ රටේ මුළු ජනතාවටම එක වගේ කතා කරන්න තේරුම් ගන්නට පුළුවන් වෙනවා නම් අපේ සංහිඳියාවේ ප්‍රශ්නයෙන් අපි භාගයක් විශ්ලුවා වෙනවා. නමුත් අද මේ භාෂාව දැන ගැනීමට තියෙන ලොකු උනන්දුව අපි ඉටු කරන විදියක් හදා ගන්නවා. ඒකට ප්‍රමාණවත් අද ඉඩකඩක් නැහැ. අද පාසල් වල ඉගැන්වීමට වමනා ගුරුවරු, පුහුණු ගුරුවරු ටික අවශ්‍ය ගුරුවරු නැහැ. දෙමළ යන දෙමළ දරුවන්ට උගන්වන්න ඕන දෙමළ භාෂාව ඇතුළෙන් සිංහල, සිංහල දරුවන්ට උගන්වන්න ඕන සිංහල භාෂාව ඇතුළෙන් දෙමළ. ඉතින් මේ ඉගැන්වීම සඳහා වමනා ගුරුවරිකාවට පාසල් වලින් බැහැරව ඉන්න අයට ඉගෙන ගන්න තිබෙන කැමැත්ත අනුව ඔවුන්ට දිරිගැන්වීම් දෙමින්, ඔවුන්ට උනන්දු ඇති කරවන ආකර්ශනීය යෝජනා ඉදිරිපත් කරමින් ව්‍යාපෘති අරා මේ වැඩේ කරගෙන යා යුතුයි. එසේ කළොත් අපි හුඟක් දුර යනවා. ඒ වගේට LLRC නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන මේ අමාත්‍යංශය කල්පනා කළ යුතුයි. එයත් මේ රටේ මේ සංහිඳියාව ඇති කිරීමට විශේෂ වැදගත්කමක් ඇති කරනවා. මම ඊළඟට කැමති පෙන්වන්න අඩුපාඩුවක්, අමාත්‍යංශයේ වියදම් කිරීම වෙන් කරපු මුදලෙන් 35% වියදම් කළා තියෙන්නේ කියලා ව්‍යාපෘති අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා දැන් අලුතෙන් පිහිටුවලා මා බැංකුවේ. ඒ ව්‍යාපෘති අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 2018-12-31 දරන වාර්තාවේ කියනවා ජාතික ඒකාබත්තා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හින්දු ආගමික අමාත්‍යංශයේ වෙන් කරපු මුදලෙන් 35% වැය කළා තියෙන්නේ කියලා.
ගරු මනෝ ගණේෂන් මහත්තුමා,
ඔව් මම කියන්නේ 2018-12
2018 80% අපි වෙන් කරලා තියෙනවා
කියන්නේ ඔබතුමා.
හරි, ඒකද බිල්ස් ගන්න තියෙනවනේ පුරුදු දන්නවනේ ඇමතිවරේ
කියන්නේ. නෑ බිල්ස් කියනවනම් ගෙවන්න තියෙනේවත් එකතු කළා තමයි කියන්න ඕනේ.
අපි ගෙවලා තියෙනවා.
නෑ මම වෙන් කරලා තියෙනවා කියන්නේ මේ වාර්තාව. මේ වාර්තාව
අනිත් ගියවුරුද්දේ මම අවසර මාස්ටර් ගොලම් ගත්තනේ.
ඔබතුමා කියන්නේ
ගෙවුරුද්ද මාස අවසර මාස් දෙකක් ගොල ගත්තනේ. ඉතින් අපි ගන්න දන්නේ ඔගල account එකේ දාගන්න එක.
මම කියන්නේ ඔබතුමා මේ වார்த்தාව වැරදි කියනවා නම් ඒ වார்த்தාව වැරදි කියන්නේ.
ඔය කියන්නේ ඇමතිවරු වගේ කියන්නේ ගියවුරුද 80% වියදම් කළා තියෙනවා. ඒතරම් බැරි වුණේ ඔගල මාස් දෙක ගත්තනේ ඒකයි.
ඔබතුමා කියන එකත් මම අහගෙන ඉන්නවා. නමුත් මේ වார்த்தාවේ තියෙන එකත් මම කියවනවා. ඒ දෙකම. එතකොට ඔබතුමාට නෑ නෑ දැන් ඉතින් දැයිද කරපියාගෙන ඉන්න මම කතා කරන්නේ ඔබතුමා පොඩක්. ඔබතුමා පොඩක් වාඩි වෙන්න. මරදීන්න විනාඩි 10යි.
ගරු වාස්තුවේ මාස්තුමා ඔබතුමා කතා කරන්න.
නෑ නෑ
ගරු මාන්තිතුමා ඔබතුමා කතා කරගෙන යන්න.
නිහඬ වෙන්න. මට කතා කරන් දෙන්න. කතා කරන්නේ කොහමද? ඔබතුමා මේ විදිහට බාධා කරනකොට. නෑ නෑ මම මේ වார்த்தාව සභාගත කරනවා. මම සභාගත කරනවා. ඔබතුමාගේ ඇස්වලින්ම දැකලා කියව ගන්න මේකේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද ඔබතුමාගේ උත්තර දීමේදී හරි ගස්සන්න. මම මෙතන කියන්නේ රුපියල් මිලියන 7694ක් වෙන් කළා. මේකේ කියන හැටියට වියදම් කළා තියෙන්නේ රුපියල් මිලියන 2423. ඒක වැරදි නම් ඔබතුමා ඒක නිවැරදි කරන්න. මම මේක කියාගෙන යන්නේ අපි කළ යුතු දේවල් ගැන කියමි. ඔබතුමාට ඊළඟට මම කැමති මේ සභාවට මතක් කරන්න මේ භාෂා කොමිෂමට තියෙන බලය මදි. භාෂා කොමිෂම නීතිපතිතුමා හරහා යන්න ඕන භාෂාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන අයට විරුද්ධව පියවර ගන්න. ඒ නිසා මේ භාෂා කොමිෂමේ බලතල වැඩි වෙන ආකාරයක් හදන්න ඕන. දැන් සංහිඳියාව ගැන කතා කරනකොට අපිට තියෙන මේ වැන්දඹු වන්ගේ ප්‍රශ්නය මේ යුද්ධයෙන් වැන්දඹු වන් බවට පත්වෙච්ච විශාල සංඛ්‍යාවක් ඉන්නෝ. මේ අය ගැන යම් වැඩපිළිවෙලක් යොදන්නේ නැතුව සංහිඳියාව ගැන කතාවල් නිෂ්ඵලයි. ඉතින් මම දන්නේ මේ දක්වා මේ ගැන මේ අමාත්‍යාංශය සංහිඳියාව මේ ප්‍රශ්නය ඔස්සේ කොයිතරම් දුරට දැකලා තියෙනවද, ඒ ගැන කටයුතු කරලා තියෙනවද කියලා. ඊගාට මේ භාෂා ප්‍රවීණතාවයේ අවශ්‍යතාවයෙන් යම් ඇතැම් නිලධාරි මට්ටමේ අය නිදහස් කරනවායි කියලා මට දැනගන්න ලැබුණා. යම් චක්‍රලේඛනයක් අනුව යම් මට්ටමක නිලධාරීන් භාෂාව සමත්වීම ඒ පවත්වන විභාග සමත්වීම අවශ්‍ය නැහැ කියලා උන් නිදහස් කරලා තියෙනවායි කියලා. දැන් එහෙමනම් ඉතින් කනිෂ්ඨ සේවකයින් ඕ නිලධාරීන් පමණක් මේ භාෂා ප්‍රවීණත්වය ගැනීමේ තේරුමක් නැහැ. මගේ අත්දැකීම අනුව නම් මේ කොච්චර ඉගැන්වුවත් මේ රජයේ නිලධාරීන්ට ඒ අය මේ භාෂා පාවිච්චි කරන්නේ නැහැ. එයාට පුළුවන් ඉඩ තියෙන හැම විටකම තමන්ට පුරුදු භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඒ නිසා භාෂාව ඉගැන්වීමෙන්ම පමණක් මේ අය මේ භාෂා භාවිතයට යොදා ගන්න බෑ. ඒ නිසා මම හිතන්නේ වුණාට හැමෝම භාෂාව ඉගෙන ගැනීම භාෂාව ඉගැන්වීම අවශ්‍යයි. නමුත් මේ රාජ්‍ය පරිපාලනයේදී ඒ භාෂා භාවිතයේ විදිහටම කෙරෙන්නේ නැති බව අපි මතක තියාගන්න ඕන. ඒ නිසා වඩා හොඳයි මේ හැමෝන්ටම භාෂා වැඩසටහන් තියලා අනිවාර්ය ලෙස ඔවුන්ට භාෂාව ඉගැන්වීම. නමුත් ඔවුන් මේ විභාග සමත් විය යුතුයි කියන එකෙන් නිලධාරීන් ඉහළ නිලධාරීන් නිදහස් කළා නම් මේ පාලේ ඉන්න සේවකයනුත් නිදහස් කළ යුතුයි කියන එකයි මගේ අදහස්. ඊගාට මේ පාර්ලිමේන්තුවේම අපේ භාෂාවන් ඝාතනය කරනවා. දැන් මේ මෙතන අපේ ඉස්සරහා තියෙනවා මේ ස්ක්‍රීන් එක, මේ ඒකේ සියලුම දේ පළවෙනි ඉංග්‍රීසියෙන් පමණ. ඔබතුමාටත් මම ඒක ගැන මතක් කරලා තිබුණා. නමුත් ඒ ගැන උත්තරයක් මට ලැබෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. ඉතින් පාර්ලිමේන්තුවේ මේ අපේ දේශීය භාෂාවන් පාවිච්චි නොකිරීමේ ප්‍රශ්නය, ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වැඩ කිරීමේ ප්‍රශ්නය, මේ ප්‍රශ්නය ගැන ඔබතුමා මැදිහත් වෙන්න ඕන. පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න බැරි නම් මේ වැඩේ කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ හදලා ඊට පස්සේ අනිත් ඒවා හදන්නයි වෙන්නේ. ඊළඟට මේ තාක්ෂණයට මුවා වෙලා තමයි මේවා කරන්නේ. තාක්ෂණය ඕන, තාක්ෂණයත් එක්ක අපේ භාෂාවත් ඕන. භාෂාව නැතුව නම් තාක්ෂණය එන්නේ, ඒ තාක්ෂණයෙන් අපිට වැඩක් නැහැ. ඒ නිසා මම කැමති යම් අදහසක් කියන්න. මේ ඇත්තටම මේ නීතිමය ලේඛන ලබා දීම, අයිඩෙන්ටි කාඩ්, උපන්න සහතික, හැඳුනුම්පත්, මේවා ඉවරයක් කරන්න ඕන. මේක දැන් දිගටම හැමදාම දිදී දිදී එන මේක එක අවුරුද්දකින් දෙකකින් ඉවර කරන සැලැස්මක් හදන්න ඕන. හදලා හැමෝන්නම මේ කියන උපන්න සාතික හඳුනුම්පත් දීලා ඉවරයක් කරන්න ඕන. එතකොට ඉතුරු වෙන්නේ අලුතෙන් ඒ ලේඛන ලබාගත යුතු අය පමණයි. ඊළඟට මේ සෑම ආයතනයකම භාෂා තුනම දන්න කෙනෙක් පිළිගැනීමේ නිලධාරියෙක් හෝ නිලධාරිනියක් හැටියට ඉන්න ඕන. ඒක තමයි හොඳම විදිය. ඊළඟට ඒ හැම ආයතනයකම ඉන්න ඕන භාෂා දෙකම දන්නා වූ අය කීප දෙනෙක්වත්.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
ඔක්කොටම භාෂාව ඉගැන්වීමට බැරි වුණත්, ඉගැන්වුවත් ඒකෙන් ප්‍රයෝජනයක් නැති වුණත්, භාෂා දෙකම පාවිච්චි කරන අය, භාෂා තුනම පාවිච්චි කරන අයත් ඉන්නවා නම් වඩා හොඳයි. හැම ආයතනයකම දෙන්නෙක් තුන්දෙනෙක්වත් ඒ ආයතනයේ ප්‍රමාණය ඇටියට පිළිගැනීමේ නිලධාරියා හෝ නිලධාරී එයා ඉන්න ඕන. ඇත්තටම ඒ භාෂා තුනම දැනගෙන එන එක්කෙනත් එක්කලා ඒ වමනා කරන කාරණය ගැන ඕන භාෂාවකින් කතා කරන්න. ඒ තත්වය නැහැ. අපේ නාමපුවරු හදා ගැනීම භාෂා තුනෙන් ඒක කිරීගෙන යනවා. ඒ අඛණ්ඩ වේ යන වැඩපිළිවෙල තවමත් ඒකත් අවසාන නැහැ. ඒකත් අවසාන කරන්න සැලැස්මක් ඕන. මේ ක්‍රියාකාරී සැලැස්ම අවුරුද්දකට හදලා වැඩක් නැහැ. අපේ වගේම කෝපරේට් සැලැස්ම තියෙන එක අවුරුදු පහකට ආදිනේ. ඒ අවුරුදු පහකට ආදින සැලැස්ම තුළ අපි මේවා ඉවරයක් කරන්නට බලන්ට ඕන. මේ නාමපුවරුවල භාෂා තුනම තිබීම, එහෙම නැත්නම් මේ උපන්න සාතික හැඳුනුම්පත් නිකුත් කිරීම, මේවා ඉවර කිරීමේ සැලැස්මක් හදා ගන්න ඕන. මෙසේ කියමින් මම සභාගත කරන්න අවසරය ඉල්ලන ඔබතුමාගෙන් මට ලැබුණු මේ වාර්තාව අයවැය ව්‍යාපෘති ප්‍රගතිය ව්‍යාපෘති අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018-12-31 වෙනිදාට සකස් කරපු වාර්තාව මේක සභාගත කරන්න මම ඔබතුමාගෙන් අවසර ඉල්ලමින් මාධ්‍යයන් වෙනවා. බොහොම ස්තුතියි.
ඔබතුමාට ස්තුති ගරු ලක්ෂ්මණ සේනාරත්න මැතිතුමා ඔබතුමාට
කරක සභා
විනාඩි 15ක් වෙන් කර තිබෙනවා ඊට පෙර ඕඩර් ප්ලීස් ගරු ශ්‍රියාණි විජේ වික්‍රම මැතිණිය මූලාසනේ බාරක
ගරු මන්ත්‍රීතුමියනි අද ජාතික ඒකබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගම කටයුතු සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පිළිබඳව සාකච්ඡාවට භාජනය කිරීමේදී තාමත්ම කෙටියෙන් අදහස් කිහිපයක් ප්‍රකාශ කරන්න කැමතියි. මට පෙර කතා කරපු මගේ මිත්‍රයා වාසුදේව නානායක්කාර මැතිතුමා ඔබතුමත් සමග මම භාෂාව ගැන කතා කරද්දි ඇත්තටම මම එකඟ වෙනවා. මම මේ රටේ ප්‍රවැසියෙක් හැටියට මන්ත්‍රීවරයෙක් හැටියට ඇත්තටම ලැජ්ජා වෙනවා මට ද්‍රවිඩ භාෂාව කතා කරන්න බැරි වීම පිළිබඳව. මේ තත්ත්වය මේ රටේ ඇත්තටම නැතිගල යුතුයි. සංහිඳියාවට ඉතාමත්ම අවශ්‍ය දෙයක් තමයි අපි සෑම කෙනෙක්ම මේ විශේෂයෙන්ම ද්‍රවිඩ සහ මුස්ලිම් භාෂාව කතා කරන්න පුළුවන් වෙනවා නම් ඒකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. විශේෂයෙන්ම සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු ගැන කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇමතිවරයා මගේ මිත්‍ර මලික් සමරවික්‍රම මහතුමා, නියෝජ්‍ය ඇමතිතුමා නලින්, ඒ වගේම ජාතික ඒකබද්ධ අමාත්‍යාංශයේ අපේ මනෝ ගණේෂන් ඇමතිතුමා, අපි සියලුම මිත්‍රයෝ. මලික් මහතුමා නම් මගේ බොහොම කාලයක් මිත්‍රයෙක්. අර මහින්ද සමරසිංහ ඇමතිතුමාත් දන්නවා, ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියෝ වගේ මලික් සමරවික්‍රම ඇමතිතුමා තමයි හැම දෙයකම දුක් ගන්න අරහල. එම කිව්වොත් හරිනේ මහින්ද සමරසිංහ ඇමතිතුමා? හැම ප්‍රශ්නයක්ම එන්නේත් මේ දුක් ගන්න අරහලටම තමයි. අපි මේ 94 ඉඳන් දැක්ක දෙයක්. කොහොම නමුත් අද එතුමට අලුතෙන් හිතලා වැඩ කරන පුද්ගලයෙක් හැටියට, මෙරටේ සාර්ථක ව්‍යාපාරිකයෙක් හැටියට මේ බාරදුන් අමාත්‍යංශය ගැන මම සන්තෝෂ වෙනවා. අපි චෝදනා මුඛයෙන් කතා කරනවා, ප්‍රශ්න ගැන කතා කරනවා. ප්‍රශ්න නැතුව නෙමෙයි. හැබැයි අපි බලන්න ඕනේ මේ ගිය අවුරුදු 4 ඇතුළත මලික් සමරවික්‍රම මහතුමාගේ උනන්දුවෙන් මේ අමාත්‍යංශය තුලින් රටට උන සේවය. අපි අඩුපාඩු ගැන කතා කරනවා නම් අඩුපාඩු නැතුව නෙමෙයි. අඩුපාඩු ගැන කතා කරනවා නම් අපිට ගිය අවුරුදු 30-40 ගැනම කතා කරන්න පුළුවන්. අපි ආයෝජනය ගැන කතා කරනවා, ගිය අවුරුදු 15-16 ඇතුළත අපි එක ආයෝජන කලාපයක්වත් අලුතෙන් ඇති කරලා නැහැ. හැබැයි ගිය අවුරුදු 4 ඇතුළත එතුමට පුළුවන් වුණා විශාල ආයෝජන කලාප 4ක් මේ රටේ ඇති කරන්න. හැබැයි අපි කතා කරන්නේ විශේෂ ආයෝජනය ගැන. නමුත් රටේ ආයෝජන කලාප අලුතෙන් හදලා නැහැ. ගිය අවුරුදු 3 ඇතුළත එදමට පුළුවන් වුණා විශාල ආයෝජන කලාප 4ක් මේ රටේ ඇති කරන්න. දැන් මේ විදේශ ආයෝජනය කියද්දී අපේ හැම වෙලාවෙම හිතට පොඩි බයක් එනවා. ඒ තමයි ඒක සාධාරණ බයක්. දේශීය ව්‍යාපාරිකයට මොකද වෙන්නේ කියන එක. හැබැයි විදේශ ආයෝජනයක් නැතුව කවදාවත් රටකට ගොඩ එන්නත් බෑ අපේ වගේ රටකට. එතකොට විදේශ ආයෝජකයෝ අපේ රටට එන්නේ අපිට ආදරයට නෙමෙයි. ඒකත් ඇත්ත. හැබැයි ඒක අර ගමේ භාෂාවෙන් කියනවනම් නයත් නොමර පොල්ලත් නොකට තමයි මේ වැඩේ මලික් සමරවික්‍රම ඇමතිතුමාට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අඩුපාඩුකම් ඇති, හැබැයි ඒක කරගෙනවා. දැන් බලමු විශේෂයෙන්ම දේශීය ව්‍යාපාරිකයා. අපි බොහෝ දෙනෙක් බොහෝ අවස්ථාවල විදේශ ව්‍යාපාරිකයන් මේ රටට එද්දී අර මට පෙරත කතා කරපු අපේ ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ අපි මේ දූපත් මානසිකත්වයෙන් ද අයිලන්ඩර්ස් මෙන්ටැලිටි අපි ඒකෙන් තමයි බලන්නේ මේ දිහා. බොහොම සැකෙන් බලන්නේ. ඒක සාධාරණ සැකයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සැකය තුලින් දේශීය ව්‍යාපාරිකයව ආරක්ෂා කරන්න මේ මොහොත වෙද්දී ඔවුන්ව දිරිගන්නන්න වැඩ කටයුතු රාශියක් ඔබතුමා ආරම්භ කළා තියෙන එක පිළිබඳව මලික් සමරවික්‍රම ඇමතිතුමාටත් ඒ නිලධාරි මහත්වරුන්ටත් නියෝජ්‍ය ඇමතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. දේශීය ව්‍යාපාරය අපි අනිවාර්යයෙන්ම රැකිය යුතුයි. ඒ වෙනුවෙන් කරුණු ගණා දැන්
ජාතික අපනයන ව්‍යාපෘතිය ශ්‍රේෂ්ඨ හයක් විශේෂ උදව් උපකාර උන්ට මූල්‍යාධාර හැම අතකින්ම උදව් උපකාර කරලා උන් මේ රටේ දේශීය ව්‍යාපාරිකයා විදේශ වෙළඳ ව්‍යාපාරිකයත් එක්ක ඒ මට්ටමට ගණදෙනු කරන්න පුළුවන් විදිහට ඔවුන්ව සකස් කිරීමට හදලා තියෙන වැඩපිළිවෙල පිළිබඳව අපි ස්තුති කරන්න ඕනේ. ඒ වගේම අද වෙළඳපොළ ලිහිල් කිරීම දැන් මේක ගැන කතා කරද්දී අපි හරි බයයි. යම් යම් අවස්ථාවල ඒ දේවල් කළ යුතුයි. දැන් වෙළඳපොළ ලිහිල් කරුවාට මදි. දැන් ඒකේ වටින දෙයක් කරලා තියෙනවා. මේ ඒකට කියනවා ට්‍රේඩ් ලිබරලයිසේෂන්. මේක කරද්දී දේශීය ව්‍යාපාරිකයවත් ආරක්ෂා කරලා විදේශ ව්‍යාපාරිකයවත් රැකබලාගෙන දේශීයත්වයක් රැකබලා ගන්න අවශ්‍ය සැලසුම් හරි ගැස්සවීම. අපි දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපි විදේශීය ආයෝජකයෝ මේ රටට ගෙන්නුවේ මම දන්නවා අපි එක පැත්තයි බැලුවේ වන් වේ ට්‍රැෆික් විතරයි. අපි ටූ වේ ට්‍රැෆික් සිස්ටම් එකක් ගැන කතා කරුවේ නැහැ. අපි කතා කරේ වන් වේ ට්‍රැෆික් එකක් ගැන විතරයි. අද ලෝකයේ අනිත් හැම රටකම මේ දෙපැත්තම බලලා වැඩ කටයුතු කරනවා. අද අපේ රටෙත් ඒ වෙනුවෙන් අවස්ථ වැඩ කටයුතු කරලා ඒ සඳහා අවශ්‍ය දේවල් කරගෙන යනවා. දැන් දේශීය ව්‍යාපාරිකව රකබලා ගන්න උන් ඉදිරියට අරගෙන යන්න වෙළඳ සැලසුම් ව්‍යාපෘතිය කියන්නේ ට්‍රේඩ් ඇඩ්ජස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම්ස්. දේශීය ව්‍යාපාරිකයට වෙන හානිය අවම කිරීම සහ ඔවුන්ව තරඟකාරී මට්ටමකට ගෙන ඒමට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සරිගස්සන්න සකස් කරලා තිබීම පිළිබඳවත් අපි සන්තෝෂ වෙනවා. දැන් අපි ගත්තොත් සංඛ්‍යා ලේඛන 1977 මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ගැන අපි 78 ජයජයවර්ධන මහතුමා එක්සත් ජාතික පක්ෂ රජයේ 1978 ඉඳලා මේ 2018 වර්ෂයේ වෙනකල් මේ රට විදේශ ආයෝජන වල දෙන බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 18.4ක් මේ බිලියන 18.4ෙන් බිලියන 6ක් ඒ කියන්නේ 134ක් ඇවිල්ලා තියෙන්නේ 2015 ඉඳලා මිය ගිය අවුරුදු තුනමාර ඇතුළත. එහෙමනම් අපි ආපස්සට හැරිලා බැලුවොත් අවුරුදු 40ක කාලයක් ගත්තත් මේ ගිය අවුරුදු පහේ ඔබතුමාගේ අමාත්‍යංශයෙන් මලික් සම්විර මහතුමනි කරලා තියෙන කාර්යභාරය පිළිබඳව ඔබතුමාට අපි ප්‍රශංසාව පළ කරන්න ඕනේ. නියෝජ්‍ය මිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයටත් මේක ඉතාමත්ම විශේෂ දෙයක්. ඊළඟට දැන් මේ ගෝලීය තරංකාරීත්වයට සම්බන්ධ වෙන්න මේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ව සකස් කරනවා කියන එක ප්‍රකාශ කෙරුවා. දැන් අපි ගත්තොත් ඇඟලුම් කර්මාන්තය මුළු ලෝකෙම වියට්නාමයේ වගේ රටවල ගත්තත් ලංකාවේ ගත්තත් අපිට තියෙන දත්තයන් අනුව අපේ රටේ සාමාන්‍ය රැකියා කරන උදවියට වැඩිය මේ ඇඟලුම් කර්මාන්තවල ඒ කියන්නේ පිටරටට ඒ නිමි භාණ්ඩ යවන ආයතන වල වැඩ කරන සේවක සේවිකාවෝ විශාල මුදලක් ආදායමක් ලබනවා. මයංගන මැතිවරණ කොට්ටාසය ගත්තොත් මගේ ප්‍රදේශයේ තියෙන ඇඟලුම් කර්මාන්ත 3-4ක්. ඇත්තටම එදා ඔය ඇඟලුම් කර්මාන්ත පටන් ගද්දි බොහෝ දෙනෙක් උසුළු විසුළු කරුවා hina වුණා. නමුත් අදත් ඒ ව්‍යාපෘති හින්දා දහස් ගණනක් අපේ ප්‍රදේශවල තරුණියෝ රැකී ආරක්ෂා කරලා ආරක්ෂා වෙලා තිබෙනවා ඒ ගම්වල. දැන් මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ හැම දෙයක්ම කිරීමට යාමේදී මම ඔබතුමාට අයිති නැති වුණත් අපේ ගරු මලික් සමරික්‍රම ඇමතිතුමනි අලුත් අදහසක් ඉදිරිපත් කරන්න කැමති අලුතින් හිදන ඇමතිවරයෙක් හැටියට. දැන් මේ රටේ ගත්තොත් පෞද්ගලික අංශයට තියෙන බරපතලම ප්‍රශ්නේ මොකක්ද? අවශ්‍ය කරන සුදුසුකම් තියෙන මේ රටේ පිරිස අඩුයි. ත්‍රිවිල් සංස්කෘතියකට අපි ඇවිල්ලා තියෙනවා. වෘත්ති අධ්‍යාපනයේ ගම්මු මහින්ද සමරසිංහ ඇමතිතුමත් මමත් ඔය අමාත්‍යංශයේ කලක් හිටියා. නමුත් වෘත්ති අධ්‍යාපනයට එන ප්‍රමාණයත් විශාල අඩුවක් ඇති වෙලා තියෙනවා අද මේ රටේ. ඒකට හේතුව මේ රටේ විශාල ආකල්ප වෙනසක් ඇති වෙන්න ඕනේ. මොකද අපේ ගමේ දරුවෝ හැම කෙනෙක්ම සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙලා හිතන්නේ එක විදිහකට. මොකද හිතන්නේ කොයි විදිහටද? රජයේ රැකියාවක අවශ්‍යතාවය. මේ දෙමව්පියොත් දරුවන්ව ගෙදර තියන් ඉන්නවා ස්වේච්ඡාවෙන් කණ්ඩ බොණ්ඩ දීදී දරුවත් ස්වේච්ඡාවෙන් ගෙදර ඉන්න කකා බිබී රජයේ රැකියාවක් ලැබෙන තුරු. එමනම් පෞද්ගලික අංශයට යන ප්‍රමාණය මේ රටේ අඩු වෙලා තියෙනවා. මේක දේශපාලක්ෂ්‍යෝ හැටියට අපිට තියෙන බරපතල ප්‍රශ්නයක්. දේශපාලක්ෂ්‍ය වන අපේ රැකියා ප්‍රශ්නය පිළිබඳව අපිට තියෙන වෙනින් දේවල් කරන්න. නමුත් අද අපේ රටේ දේශපාලක්ෂ්‍යා තමයි රැකියා හෙවීමේ ප්‍රධානිය හැටියට පත් වෙලා තිබෙන අවස්ථාවක මම ගරු පරීක්ෂණ වරික්‍රමයිතුමනි ඔබතුමාට යෝජනාවක් කරන්න කැමති. ඔබතුමාට අයිති නොවෙන්න පුළුවන් මේකට අත ගහන්නේ තමයි මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයාට විශ්‍රාම වැටුපක් ගෙන දෙන ක්‍රමයකට ඔබතුමා අත ගහන්න. ඒ දේ කරගන්න අපිට පුළුවන් වුණොත් මේ රටේ තියෙන ප්‍රශ්න වලින් 65%කට විසඳුම් ඉබේම ලැබෙනවා. පෞද්ගලික අංශයට යන්න අපේ ගම්වල ඉන්න උගත් දරුවෝ ඉබේම එකගතකටපත් වෙනවා. ඔබතුමාට මම ඉල්ලීමක් කරන්නේ මේ දෙක එකට සම්බන්ධ කරන්න. මොකද ඔබතුමා විදේශ ආයෝජකව ගේනවා, මාංශයනවා විදේශ ආයෝජකයෝ ගේන්න, නොයෙක් පැතිවලින් දොස් පරස්සුත් අහනවා. නමුත් කරගෙන ගිය වැඩ ප්‍රමාණය පිළිබඳව අපි සෑහීමකට පත් වෙනවා. හැබැයි මේ රට ඉදිරියට යන්න නම් මේ ආකල්ප වෙනසට කවුරු හරි අත්තිවාරමක් දාන්න ඕනේ. තමයි රජයේ රැකියාවම පමණක් නොමෙයි අපේ ගම්වල දරුවෝ පෞද්ගලික අංශයේ රැකියාවලට යාම වෙනුවෙන් ඔවුන්ගේ මනස වෙනස් කරන්න තියෙන්නේ. මට පේන්නේ එකම ක්‍රමයයි මේ විශ්‍රාම වැටුප පෞද්ගලික අංශයට ක්‍රමවේදයක් හරි ගස්සන්න කියන එක මලික් සමුද්‍ර ක්‍රමතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින්, ඔබතුමාට ඔබතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමාට කාර්ය මණ්ඩලයට ස්තුති කරමින්, අපේ අනික් මිත්‍රයා මනෝ ගණේෂන් ඇමතිතුමනි ඔබතුමාගේ අමාත්‍යංශය තුළත් අපිට පේනවා විශාල කාර්යභාරයක් කරගෙන යනවා. එදා හිටපු අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ, ප්‍රශංසා කරන්නත් ඕනේ මගේ මිත්‍රයා අපේ වාසුදේව මහත්මයා. ඔබතුමා විශාල කැපවීමක් කෙරුවා ඒ කාලේ. ඔබ දැක්කා හැමදාම අපේ ඇමති මණ්ඩලයේ සාකච්ඡා ඔබතුමාගේ රාජකාරිය ඇඟටම අරන් කරපු ඇමතිවරයෙක් කියන එකත් මම මේ අවස්ථාවේ ඒක ප්‍රශංසා කරන්න ඕනේ ඔබතුමාට ඒ වෙනුවෙන්. මනේ ගණේෂන් ඇමතිතුමා ඒ ආකාරයට මේ වැඩ දෙක කරගෙන යනවා. ඔබතුමාලා දෙපැත් දෙතුන් දෙනාටමත් නිලධාරි මණ්ඩලයට අපේ ප්‍රශංසාව හිමි කරමින් මම නියඬ වෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සිසිරි ජයකොඩි මන්ත්‍රීතුමා.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි, ලස්වන් සෙන්රත්න මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අදහස් විමසල බැලුවහම අපි මේ කතා කළේ ලංකාව ගැනද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. එතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන දිහා බැලුවහම ඒවා අපේ රටේ මහ බැංකුව විසින් ඉදිරිපත් කරපු ඒවද කියන සැකේ ප්‍රශ්නය අපිට පැන නගිනවා. අපි දන්නවා 2014 2015 ජනවාරි 8 වෙන විට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර දෙන විට අපේ රටේ 6.8% ඉහළ සංවර්ධන වේගයක් ගොඩනැගිලා තිබුණා. අදය 3.1 දක්වා සංවර්ධන වේගය කඩා වැටලා තියෙනවා. එස ඔබතුමාවත් වෙන කවුරුත් කියන සංඛ්‍යාලයක නෙමෙයි, මේ රටේ මහ බැංකුව විසින් තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි ආසියාවේ නැගීගෙන යෝධයා බවට පත් වුණා. සංවර්ධන වේගයෙන් අපි චීනයට පමණයි දෙවෙනි උනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව බාර දෙන වෙලාවේ. හැබැයි දැන් අපි ඉන්නේ අවසාන ඒකකයේ දකුණු ආසියාවේ. අපිට ඉස්සරහෙන් අපිත් එක්ක දැන් තරඟ කරන්නේ අප්ගස්ථානය. අපි දන්නවා අපි ක්‍රිකට් වලින් කඩා වැටුණා, ක්‍රිකට් ක්‍රීඩාවේ අන්ත පරාජයන්ට පත් වෙනවා. ඒ වගේ තමයි සංවර්ධන වේගයත් මහා වියවුල් යුද්ධයක් පවතින අප්ගස්ථානයේ හා සමාන මට්ටමට අපේ රට පරිවර්තන වෙලා තියෙනවා. ආසියාවේ නැගියන යෝධයා 7% දළ සංවර්ධන වේගයක් වාර්තා කරපුනට තමයි මේ කඩා වැට්ටුවේ. කොටස් වෙනද බලයේ තත්ත්වෙත් එහෙමයි. ඒ නිසා ඔබතුමා ඉදිරිපත් කරන බොරු සංඛ්‍යාලේඛන නෙමෙයි, මහ බැංකු වාර්තාවෙන් උපුට ගත්ත ඇත්ත සංඛ්‍යාලේඛන. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත් වෙන විට ඇමරිකන් ඩොලර් බිලියන 5.7යි කොටස් වෙනද බලයේ ස්වභාවය ඒකකය. ඊළඟට බාර දුන්නේ 2014 වර්ෂයේ 23.7 ඇමරිකන් ඩොලර් බිලියන. හැබැයි අපි දන්නවා 2016 වර්ෂය වෙනකොට පහළ වෙනකොට 26.4 දක්වා පල්ලෙහා බයිනවා. ඒ වගේම 2017 වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 19 දක්වා කඩා වැටෙනවා. එසා රටේ කොටස් වලින්ද බල කඩා වැටෙනවා. දැන් මරිකාර මන්ත්‍රීතුමා යෝජනා කළා රට කඩා වැටෙනවා එහෙම කිව්වම කඩා වැටෙනවා තමයි කියලා. මේ කඩා වැටෙන බව කියන්නේ අපි නෙමෙයි. තමුන්නාසලගේ මුදල් අමාත්‍යාංශන වාක්‍යන මහ බැංකුව තමයි රටේ ආර්ථිකය කඩා වැටලයි කියලා කියන්නේ. එනිසා බොරු සංඛ්‍යාලේඛන බොරු පුරාජේරු ආර්ථික ඔස්තාර්ල කියලා තමයි බලය ගත්තේ රට විනාශයට පත් කළ තියෙන බව ඉතාම පැහැදිලි. දැන් අපි ඉන්නේ විදේශ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ. මලිස් සමරික්ට මැත්තමාගේ අමාත්‍යාංශයේ. කොහොමද රටට කරලා තියෙන විපත? මෙන්න විපත. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා පාලනේ බාර ගන්නකොට අපි දන්නවා ඇමරිකන් ඩොලර් බිලියන 287යි විදේශ ආයෝජන තිබුණේ. ඒක 5 ගුණයකින් ඉහළ නැමුවා. 5 ගුණයකින් 1616යි බාර දෙන වෙලාවේ 1616යි. හැබැයි බාරගෙන අවුරුද්දයි ගියේ. මොකද්ද වුනේ 2015 ඇමරිකන් ඩොලර් 970 දක්වා භාගිකින්ම අඩු වුණා විදේශ ආයෝජන. ඔන්න පුරාජේරුව විදේශ ආයෝජන 50%කින් අඩු වෙනවා. 2016 වර්ෂයේ 801යි විදේශ ආයෝජන කඩා වැටෙනවා. දැන් 2017 වර්ෂයේ යම් ඉහළ නැංවීමක් තියෙනවා. දැන් ඒ ඔ කියන්නම් ඒ ඉහළ නැංවීම මොකද්ද කියලා හොයලා බලමු. දැන් තමුන්නාසල කියනවා ඇමරිකන් ඩොලර් බිලියන 1700 දක්වා යම් වර්ධනයක් තියෙනවා කියලා. මේ වර්ධනය වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ ආපු විදේශ ආයෝජන ලැබුණ මුදල් වලින්. මම කියන සංඛ්‍යාවන් පෝට් සිටි ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 194යි තමුන්නාසල ගෙන ආපු ව්‍යාපෘතියක් නෙමෙයි. අපි කියනවා ඩොලර් මිලියන 194යි. ඔව්. ඊළඟට සංගිලා හෝටලේ ඩොලර් මිලියන 185යි. මේ මුදල ව්‍යාපෘති 7ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ ආරම්භ වෙච්ච මුදල් තමයි. තමුන්නාසල අලුතෙන් කරපු කිසි දෙයක් නෑ.
දැන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කියනවා 2017 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වලින්දලු වැඩි උනේ. එතකොට එහෙනම් 2015-16 අඩු උනේ. එතකොට රාජපක්ෂ මහත්තයා අවුරුද්දකට කලින් හිටිය අන්තිම අවුරුද්ද නෙමෙයිද බලපාන්නේ?
නෑ, හේතු ගොඩක් තියනවා කියන්නම්. එසේ අඩුවීමට හේතු ගන්නාවක් තියෙනවා. හේතු ටික කියන්නම්. අපි දන්නවා පාලන ක්‍රමයේ ස්ථාවරයක් තිබුණේ නෑ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ප්‍රතිපත්ති මේ දෙකක් මත පීලි දෙයක් මත ගමන් කළේ. ආර්ථිකයේ විශ්වාසයක් තිබුණේ නැහැ. මහ බැංකු මුදල් වංචාව නිසා රටට බිලියන 1000 ගණනක පාඩුවක් සිද්ධ වුණා. ණය සහ ණය පොලි අනුපාතය වැඩි වුණා. ඒ වගේම අපි දන්නවා වංචාව දූෂණය හොරකම ඊවහ ගියා. ඕව තමයි හේතු. හේතු ඒකයි. අපි දන්නවා මහ පොළ අරමුදලට මලික් සමරවික්‍රම ඇමතිතුමා පාලන කාල පරිච්ඡේදය තුල අපි මේ ගරු පාර්ලිමේන්තුවේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවටත් මලික් සමරවික්‍රම ඇමතිතුමාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එදා වික්‍රම වීරසූරි කියලා මහත්තයෙක් සාප කළ අපිට බොරු කියන්නේ මහපොළ අරමුදලට පාඩුවක් නැහැ කියලා. තමුන්නාසලගේ ආණ්ඩුව දැන් තියෙන්නේ රුපියල් මිලියන 23,000ක පාඩුවක් මහපොළ සිත්සත් අරමුදලට. කවුද කියන්නේ? අපි නෙමෙයි කියන්නේ. මේ කියන්නේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම තමුන්නාසලගේ කාල පරිච්ඡේදයේ ඊයේ පෙරේද පත් කරපු කොමිසමෙන් තමයි කියන්නේ.
වයින්ට ඕඩ ඒකට
ඒ ගරු ඇමතිතුමා
මහපොළේ මේ ට්‍රස්ට් එකේ සභාපතිතුමා තමයි චීෆ් ජස්ටිස් අග්‍ර විනිශ්චයකාරතුමා. ඒකෙන් තමයි ඔක්කොම වෙන්නේ. මේක මගේ වගේ කිමක් නෙමෙයි. මහපොළ ට්‍රස්ට් එකෙන් කියන එකක්.
හොඳයි ඔබතුමා එහෙනම් කියන්න ඕනේ විදේශ ආයෝජන වැඩි උනායි කියලා කිව්වොත් ඒකත් ඔබතුමාගේ වකීමක් නෙමෙයි. ඇයි ඔබතුමාගේ අමාත්‍යාංශයේ උනාට ඒක ඔබතුමාගේ වකීමක් නෙමෙයි. ඒස ඔබතුමාට විදේශ ආයෝජන යම් ප්‍රමාණෙන් හරි වැඩිල් තියෙනවා නම් ඒ ගෞරවය ලබන්න බෑ. මුදල් වංචාවට අගෞරවය ලබන්න ඔබතුමා කැමති නැත්නම් රටට යම් වාසියක් වුණා නම් ඒ වාසියේ ගෞරවය තමුන්නාසෙන් ලබා ගන්න කිසිම අයිතියක් නැත්තේ. තර්කය එකයි.
අඩ කිසි ගෞරවයක් අවශ්‍ය නැහැ සභාපතිතුමිය. දැන් මේ අවුරුද්දේ 2018 FDI විදේශ ඇවිල්ලා තියෙනවා බිලියන 2.5ක්. ඒක මගේ නිසා නෙමෙයි. ඒක ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා.
ගරු මන්ත්‍රීතුමා කතා කරා.
ඒ නිසා අපි දන්නවා මේ විදේශ ආයෝජන වැටෙන්න තමුන්නාසලා බලපාපු හේතු. අපේ නලින් ඇමතුම ඇහුවා
ඔබතුමාලාට පවත්ත ගන්න බෑ ඩොලරේ ස්ථාවරම තත්ත්වේ. එන්න එන්න ඩොලරය ඉහළ යනවා, රුපියල බරපතල සාව ප්‍රමාණ වෙනවා. ඒ නිසා අපේ විදේශ ණය සහ ණය පොලිය දවසින් දවස වැඩි වෙනවා.
දයාගමතුමා,
ගරු මන්ත්‍රීතුමා, ඩොලර එක දාර දවස් 52 ඩොලර එක රුපියල් 184 ගියා. ඔබතුමාලට පුළුවන් වුණාද අතින් අල්ලන්න?
හොඳයි, ඔබතුමා මතක තියාගන්න, මහින්ද රාජපක්ෂ මහත්තුමා 130ට බාර දුන්න ඩොලර එක තමයි, 130ට බාර දුන්න ඩොලර එක තමයි අද 180 දක්වා වැඩි වෙලා තියෙන්නේ. රුපියල් 50කින් ඩොලර එක වැඩි වෙලා තියෙනවා. හැබැයි තමුන්නාසල කතා කරාට මොකද්දෝ මන් දෙකන දින 52 එල්ලෙනවනේ, එල්ලෙන්න එකක් නැතුවට. ඒ නිසා දින 52 එල්ලලා රුපියලකින් කඩාවැටීම ගැන කියනවා. රුපියලයි වෙනස වෙලා තියෙන දින 52. හැබැයි රුපියල් 50ක් මේ අවුරුදු 4 සිද්ධ වෙලා තියෙන අප්‍රමාණ රුපියල. උත්තර දෙන්න බෑ.
දෙන්නම්. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා එක දින 52 ගැන කතා කරනවා නම් දින 52 ඔබතුමාලා කරේ රට අවුරුද්දකට පිටිපස්සට ඇද්දා. මම අපේ ගරු ඇමතිතුමාට මගේ ස්තුතිය.
අවුරුදු 4 පාලනය කරපු රටක් දින තමුන්නාසලා දින 1400 පාලනය කරලා තියෙනවා. තමුන්නාසලා අද වෙනේට දින 1400 පාලනය කරලා තියෙනවා. ලැජ්ජයි අමතුමා දින 50ක් ගැන කියන එක. තමුන්නාසලාගේ අකර්මණ්‍යතාවය, අකාර්යක්ෂමතාවය, වැඩබැරිකම, බොරු කියන කම. ඒ නිසා මේවා විසින් සියල්ල රට විනාශ කරලා තියෙනවා. ඒ නිසා අපේ රට විදේශ ආයකයෙ එන්න බෑ. මුදල ස්ථාවර නැහැ.
ශ්‍රී යකොඩි මන්ත්‍රීතුමා
විදේශ ආයතනත් එක්ක යම් යම් ගිවිසුම් අත්සන් කරලා රටේ ඉඩම් ටික කොල්ලකන්ද අවසර දෙන එක තමුන්නාසලා එහෙම විකිණීම සම්බන්ධයෙන් ඉතාම ප්‍රසිද්ධ අය. ඒ නිසා තමුන්නාසලා කිසි ලැජ්ජාවක් නැහැ ඒවට. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම එක පැත්තකින්, ඉන්දියා ශ්‍රී ලංකා ගිවිසුම තවත් පැත්තකින්. රටට අහිතකර යෝජනා රාශියක් තියෙනවා. සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කොමිසමක් පත් කරලා තියෙනවා. ඒවැය වැරදි නිවැරදි කිරීම සඳහා උත්සාහයක් දරනවා තමුන්නාස. හැබැයි කිය ඔක්කොම හොඳයි කියලා. ඒ නිසා මේ රටේ පිළිගත් වෘත්තිකය විද්වත්තු අපි දන්නවා ජාතික වෘත්තීය ආයතන ප්‍රකාශ කරලා තියෙනවා සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච කරුණුත් එක්ක නව අපේ රටට අවශ්‍ය ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ඕනේ. ඒ නිසා විකුණන් කෑමේ ප්‍රතිපත්තියෙන් මිදෙන්න, රටේ ජාතික වස්තු විකුණන් කෑමේ ප්‍රතිපත්තියෙන් මිදෙන්න. තමුන්නාසලා පුරසාර වරා හම්බන්තොට වරායේ නාස්තිය කියලා කියන්නේ එනවා.
කාලය අවසන්.
හැබැයි හම්බන්තොට වරායේ විකුණන ලබා ගත්ත මුදල් තමයි ඇමරිකන් ඩොලර් මිලියන 309. ඔය පුරසාර අන්දරන්නේ විදේශ ආයතන කියලා එය කළ සභාපතින් මම අවසන් කරනවා. ඒ නිසා අපේ රටේ නව ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් කරා අපේ රට ගමන් කරන්න ඕනේ. ඒ හැර විකිනීම තුල රටේ ප්‍රශ්න වලට විසඳුම් නැති බව ප්‍රකාශ කරපු නියද වෙනවා. බොහොම ස්තුතියි පුතේ.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු දයාගමගේ ඇමතුමා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මම කනගාටු වෙනවා සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා ආර්ථිකය ගැන දැනගෙනද නොදැනගෙනද කතා කරේ කියලා. විශේෂයෙන්ම ආර්ථිකයක් දවසෙන් දෙකෙන් ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. අපි මේක බාරගන්නකොට අපි කිසිම දෙයක් සින්නක්කර විකුණලත් නැහැ. අපි ඉන්නකන් සින්නක්කර එහෙම විකුණන්න දෙන්නේත් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ ශැංග්‍රිල්ලා හෝටලය හමුදා මූලස්ථානයේ තිබුණු ඉඩම සින්නක්කර වික්කේ කවුරුත් නෙමෙයි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. එයයි එයාගේ සහෝදරයෝ ටිකයි. එතකොට පෝට් සිටි එකට සින්නක්කර ගිවිසුම අත්සන් කරලා තිබ්බා විකුණන්න ගෝල් ෆේස් එක ඉස්සර අක්කර 500ක්. අපි ඒක නැවැත්තුව ඇවිල්ලා අපි නවත්තලා ඒ ගිවිසුම අපි වෙනස් කරා. වෙනස් කරලා ඉවර වෙලා අපි ඒක අවුරුදු 99 බද්දකට අපි ඒ ගිවිසුම සකස් කරා. ඊළඟට හම්බන්තොට වරාය අත්සන් කරලා තිබුණ ගිවිසුමත් එක්කලා සල්ලි ගෙවා ගන්න බැරුව සින්නක්කර සින්න වෙන්න යනකොට අපි ඒකත් ඒ ආකාරයටම අපි බදු ගිවිසුමක් එක්කලා අපි ඒක බාර දුන්නා. මේක තමයි අර සිංහල කතාවක් තියෙනවා දැන් මේක ආයෝජනයක් කරන චීනේ ආයෝජනය කරලි ඉවර වෙලා ඒ උදවිය මේක මේ සින්නක් කර ගන්න. ඒවැය මං හිතන්නේ මුදල් කොමිස් කොටස් අරගන්න නැති කවුරු හරි. නමුත් අපි ඒක නැවැත්තුවා. නවත්තලා අද අපි කල්පනා කරන්නේ ඒවැයේ කර්මාන්තපුර දාලා අද වෙනකොට විශාල ආයෝජන. මං හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ කවදාක්වත් ඇති ආයෝජනයක් ගිය සති දෙක ඇතුළත අපිට ඩොලර් මිලියන 400,000ක ආයෝජනයක් එතනට අපිට ලැබෙනවා. එතන මේකේ විශාල වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා කර්මාන්ත ශාලා ඉදිවෙන්න. එදා එක්සත් ජාතික පක්ෂය 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රාජ්‍ය භාරගත්තට පස්සේ විවෘත ආර්ථිකය ඇති කරලා අපේ රටේ තරුණියෝ දස දහස් ගණන් එදා රනිල් වික්‍රමසිංහ තරුණ කර්මාන්ත අමාත්‍යවරයා ඒ කර්මාන්තපුර දාලා ඔවුන්ට රැකියාව ලබා දුන්න විතරක් නෙවෙයි අපේ රටෙන් විශාල වශයෙන් අපනයන ආදායමක් ලබා ගත්තා ඒ බඩු අපනයනය කෙල් ඉවර වෙලා. අවුරුදු 15කට පස්සේ ගරු මන්ත්‍රීතුමිය අවුරුදු 15කට පස්සේ තමයි ආයිපාරක් එවැනි කර්මාන්තපුරයක් අපිට පටන් අරගන්න අවස්ථාව ලැබුණේ. මම හිතනවා නියෝජ්‍ය අපේ ඇමතිතුමා නලින් මැතිතුමාගේ උත්සාහය ඇමතිතුමාගේ ඒ සම්පූර්ණ දායකත්වයේ උඩ අපිට පුළුවන් වුණා බිංගිරියේ අද විශාලම ආයෝජන කලාපය ඇති කරන්න. එතන මේ වගේ විශාල සංවර්ධන රාශියක් අද ඇති කරලා තියෙනවා. අගමැතිතුමා මේ ආණ්ඩුව බාරගත්තට පස්සේ විශේෂයෙන්ම මටයි මලික් කැමැතිතුමාටයි කතා කරලා කිව්වේ අපි අනිවාර්යයෙන්ම අපනයනේ දිගුණයක් කරන්න ඕනේ. මේ ජයකොඩි මන්ත්‍රීතුමාට මේක තේරෙන්නේ නැහැ. රටක් දියුණු වෙනවා කියලා කියන්නේ අපේ වගේ රටක් අපේ රටේ අපනයන ආදායම වැඩි වෙන්න ඕනේ. අපි මේක බාර ගන්නකොට අපනයන ආදායම තිබුණා 38% අපේ ආර්ථිකයෙන්. නමුත් 2005 අන්තිම වෙනකොට
මන්ත්‍රීතුමා
මේ මගේ නම සඳහන් කරන නිසා අවසර ඉල්ලන්නේ. ඉතින් මේ එතුමාගේ නම සඳහන් කරමි කියන්නේ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමාට මේ ආයෝජන ගැන තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ ජර්මන් තානාපතිතුමා කියලා තියෙන ඩේලි මිරර් පත්‍රයේ ශ්‍රී ලංකා not a good place for investment. ජර්මන් එම්බසිඩර්.
ගරු ඇමතිතුමා කතා කරා.
ගරු මුලාසන අරුවට මන්ත්‍රීතුමියනි අපි රටක් දියුණු වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ වගේ රටක අපනයන ආදායම අපි වැඩි කරන්න ඕනේ. එතකොට ආර්ථිකයේ අපනයන ආදායම 12% වෙනකන් 38 ඉඳන් 12% වෙනකන් පහත බැස්සයකම තේරෙනවා මොකද්ද උනේ අපේ රටට කියලා. එතකොට විශාල අභියෝගයකට තමයි අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. විශාල ණය ගොඩක් එක්ක අපි රට මාර අරගෙන ඉවර වෙලා අද වෙනකොට අපි සතුටු වෙනවා. අගමැතිතුමා අපිට දීපු ඉලක්කය තමයි අපනයනයේ දෙගුණයක්. ඒ කියන්නේ අපි 2020 අන්තිම වෙනකොට ඩොලර් මිලියන 23,000ක් අපි අපේ අපනයන ආදායම ගේන්න ඕනේ අපේ රටට. එතකොට අද වෙනකොට අපි ඩොලර් මිලියන 17,000ක් වෙනකන් මේක අපි ඉදිරියට ගෙනල්ලා තියෙනවා. එතකොට ඩොලර් මිලියන 10,300 ඉඳන් 17,000ක් ගෙනාවු අපිට අනිවාර්යයෙන්ම අපේ ඉලක්කය 20 වෙනකොට අපනයනයේ දිගුණයක් කරනවා ඩොලර් මිලියන 23,000ක්. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේ අපනයනයේ දෙගුණයක් කරන්න අවුරුදු 15ක් ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට පුළුවන් වුණා අවුරුදු 5ක් ඇතුළත අපේ ඉලක්කය කරා යන්න. මේක බංගලාදේශය, වියට්නාමය, ඒ වගේම තායිලන්තය අපනයනයේ දිගුණයක් කරලා තියෙනවා අවුරුදු 5කට සැරයක්. ඒ කියන්නේ අවුරුදු 15කදී අපනයනය 8 ගුණයක් කරන්න පුළුවන්. ඒ නිසා අපි අපේ සැලසුම් අනුව අද අපි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපේ ඉලක්ක අනිවාර්යයෙන්ම අපි සම්පූර්ණ කරනවා. මගේ අමාත්‍යාංශයේ යටතේ මට වෙනම ඉලක්කයක් ලබා දීලා තියෙනවා. එතකොට මලික් ඇමතිතුමාගේ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මම මේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. විශේෂයෙන්ම අපේ කෘෂි අධිකලාප 23ක් අපේ රට පුරා ඇති කරන්න අපේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය ඔබතුමිය ඉන්න දිස්ත්‍රික්කයේ අපේ වුණත් අපි ළඟදිම පටන් අරගන්නවා කෘෂි අධිකලාපයක්. එතකොට අල්පිටිය දැන් අපි ඒ වැඩ කටයුතු ගොඩක් දුරට අපි ඉවර කළා තියෙනවා. ඔබතුමිය දන්නවා අම්පාරේ මේක පටන් අරන් ගන්න තිබ්බා ඇත්තටම දැන් වසරකට ඉස්සෙල්ලා. නමුත් අපිට මේක පටන් ගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඉඩම් ලබා ගන්න තියෙන අමාරුව. මොකද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, එතකොට මේවෙන් අපිට පුදුම වදයක් දෙන්නේ. කොටිම ගියොත් අම්පාර නගරය, අම්පාර නගරය අවුරුදු 60කට නැත්තම් 70කට පස්සේ කැබිනට් පේපර් එකක් දාලා ඉවර වෙලා අපි අම්පාර නගරය මුදාගත්තේ අද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුලින්. එතකොට මේ ආකාරයට අද අපිට පුළුවන් වෙලා තියෙනවා අපි ඒ සැලසුම් කරපු වැඩ ක්‍රියාත්මක කරගෙන යන්න. එදා අපේ කාන්තාවන් අපේ අම්මලා කියන්නේ ලේ කිරි කරලා දරුවන්ට පෙව්වයි කියලා. නමුත් රාජපක්ෂ යුගයේ මේ කාන්තාවන් ඔක්කොම මැද පෙරදිග පැටෙව්වා. අන්තිමට ඒගොල්ලෝ ලේ කිරි කරලා ඩොලර් රෙවනකොට එතකොට මේ නාමල් බේබිලලා එක්කව් වෙලා නයිට් රේස් ගිහිල්ලා ඉවර වෙලා ඒව වියදම් කරපු හැටි අද රටේ ජනතාවට අමතක වෙලා තියෙනවා. නමුත් අපි මේ අවස්ථාවේ විශේෂයෙන් කියන්නට ඕනේ එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇති කරපු 200 ඇඟලුම් කම්මල් ව්‍යාපෘතියෙන් එදා නොඑක් ආකාරයේ ඒ කාන්තාවන්ට අවමන් වෙන ආකාරයට යට ඇඳුම් මහනවා සුද්ධියන්ට කියලා ඉවර වෙලා කිව්වට අදත් අපේ රටේ ආර්ථිකයේ 43%ක්
ගරු එමෙතුමාට විනාඩියක් කාලයක් තියෙන්නේ
43%ක් අපි අරගෙන ඉන්නේ ඇඟලුම් කර්මාන්තය තුලින්. එතකොට අපේ රටේ යුද්ධය ඉවර කරන්නට මුදල් හොයලා දුන්නේ මේ කාන්තාවන් ඒ ඇඟලුම් කර්මාන්ත තුලවල වැඩ කළා. ඉතින් මේ ආකාරයට ගත්තම එක්සත් ජාතික පක්ෂය මේ රටේ සංවර්ධනයට කරපු ඒ උදව්ව මම හිතන්නේ අමුතුවෙන් කියන්නට උමනාවක් නැහැ. ඔබතුමිය ජීවත් වෙන අම්පාර දිස්ත්‍රික්කයේ කවුද සංවර්ධනය කළා තියෙන්නේ? DS සේනානායක අගමැතිතුමයි, ගාමිණී දිසානායක මැතිතුමා. ඒ අවුරුදු 30කින් ඉවර කරන්න බෑයි කිව්ව මහවැලි ව්‍යාපෘතිය අවුරුදු 5කින් ඉවර කළා. දෙහිඅත්ත කණ්ඩියට වතුර ටික ගෙනිච්ච නිසා තමයි අද අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් දිගා මඩුල්ලෙන් තමයි අපේ රටේ 24%කට බත සපයන්නේ කියලා. ඒතර මේ සියලු සංවර්ධන වැඩපිළිවෙළ කරලා තියෙන්නේ අපේ ආණ්ඩුවෙන්. අද වෙනකොට අම්පාර දිස්ත්‍රික්කයේ විතරක් ඉන්නෝ වැසිකිලි නැති පවුල් 12,800ක්. මේක තමයි රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධනය. හම්බන්තොට ඉන්නවා ලක්ෂයක්. හම්බන්තොට ලක්ෂයක් ඉන්නවා. එතකොට 5-star හෝටල් ලදනවා අඩු ගානේ 15,000 පවුල්නේ වැසිකිලි යන්න බැරි පුද්ගලයෝ ඉන්නවා ගරු මන්ත්‍රීතුමා ලක්ෂයක්. 15,000 පවුල් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා පිළිගත්තා. වැසිකිලියක් නැති උදවිය. හරි. එතකොට මෙන්න මේක නිසා මේක
පිළිගත්තා.
අපේ මේ දයසිරි මන්ත්‍රීතුමා දයසිරි මන්ත්‍රීතුමා මේක පිළිගත්තා. අපේ විපක්ෂ නායකතුමා හම්බන්තොට 15,000කට පවුල්වලට වැසිකිලි නැහැ කියලා. එතකොට මේ ආර්ථිකයේ අපේ ලොකුවට පෙන්වුවට මේ චීන සමාගම් ඇවිල්ලා කිලෝමීටරයක් අපි
අරගත්තොත්
පුළුවන් සල්ලි 1 km හදලා ගත්තා. ගිවිසුම් අස්සම් කළා සල්ලි අරගත්තා. සංවර්ධනයේ කෙලිවර වෙලා මේක ඉලක්කම් වලින් පෙන්වුවට ඇත්ත සංවර්ධනයක් තිබ්බේ නැහැ. නමුත් අද අපේ ඇත්ත සංවර්ධනයක් අපේ ආණ්ඩුව තුලින් ඇති කරනවා. අපි මේ අයවැයේ අපි මුදල් වෙන් කළා තියෙන ඒවා ක්‍රියාත්මක කරනකොට අනිවාර්යයෙන්ම 2025 වෙනකන් අපි එක්සත් ජාතික පක්ෂ රජය ඉදිරි සංවර්ධන කටයුතු කරලා ඉවර වෙලා 2025 වෙනකොට පොහොසත් රටක් අපි හදනවා අපේ දරුවන්ට මේ ණයගොඩ ඉතු කරන්නේ නැතුව.
ස්තුතියි. ඊළඟට ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
ගරු මුලානසනාරුවේ මන්ත්‍රීතුමියනි, මම සන්තෝෂ වෙනවා අපේ දයගමගේ මැතිතුමා කතා කරන්න පස්සේ කතා කරන්න ලැබීම. ඇත්තටම එතුමත් හොඳට අපනයනය ගැන දන්න කෙනෙක්. විශේෂයෙන්ම අපනයන ගැන විශේෂ අවධානයක් යොමු කරන කෙනෙක්. එතුමත් එක්ක අපි පිටරට එහෙම ගියාම බේරිල්ලක් නැහැ කතා කරන්නෙම අපනයන ගැන. අපිට විශාල දේශන තියෙන අපේ ඇමතිවරේ. ඉතින් ගම්මිරිස් එකේ අංක 1 තත්ත්වය එතුමා ඉන්නේ මං හිතන්නේ. ඒ නිසා මං හිතන්නේ එතුමා කරුණු ටිකක් කියන්න ගියා මේ අපනයන වර්ධනය වෙලා තියෙන හැටි. මං කැමතියි අපනයන වර්ධනය වෙලා තියෙන හැටි ගැන කතා කරන්න. විශේෂයෙන්ම දෙදහස් දාහතරේ අපන යන ආදායම මිලියන 11,030කට වැඩි වෙලා තිබුණා. ඒක ඊළඟට 2015 වෙනකොට 10,546යි. ඊළඟට ඒක 10,310යි 2016. ආපහු 2014 වෙනකොට 11,360යි ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන. දැන් මේක ඔව්. දැන් මේ වෙලා තියෙන කාරණේ මම කියන්නේ නේද? ඇත්තටම මේකේ ඩොලර් වල වැඩිවීම තමයි මේ වැඩිවීම තියෙන්නේ. අපි ඒ ඉන්නේ කලබල කරන්න එපා. පොඩක් ඉන්න. එතකොට ආයි විනාඩියක් දෙන්න කතා කරන්නේ. ඒ නිසා මේ වැඩිවීමත් මේකේ එක කාරණයක්. ඒකයි මම කිව්වේ අපිට දැන් තමුන්නාන්සේලා 2015 ඇවිල්ලා 2018 මේ අවසන් වෙනකොට මම කියන්න කැමතියි මොකද්ද වැඩපිළිලා රටේ අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන් වැඩපිළිලා මොකද්ද කියලා. එහෙම වැඩපිළිලක් නැහැ. හැබැයි ගරු අග්‍රාමාත්‍යතුමා කියලා තිබුණා විශේෂයෙන්ම අපනයන කර්මාන්තකරු එකතු කළා අනිවාර්යෙන් මේක දෙගුණයක් කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්න ඕනේ කියලා. ඒක හොඳයි යෝජනා. හැබැයි වැඩපිළිල මොකද්ද? අපේ අපනයන ආදායම වැඩි කරගන්න වැඩපිළිලක් තමුන්නාන්සේ ගාව තියෙනවද? අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා අද තියෙන ප්‍රධානම අර්බුදය තමයි අද ලංකාවේ තියෙන විශාල කර්මාන්ත සංඛ්‍යාවක් ලංකාවෙන් පිටතර ඇදිලා යනවා. ඔබතුමා දන්නවා ඔබතුමා අපි හොඳට ගාමන්ට්ස් නැත්තම් ඇඟලුම් සම්බන්ධ තියෙන අපේ මරික් සමරික්කම් ඇතුමා එතුමාගේ කොම්පැනි ටිකක් දැන් එහෙම මෙහෙම වහලා යනවා නැත්තම් එතුමාගේ ටිකක් අරන් යනවා. මොකද හේතුව ඔබතුමා විනාඩියක් කරන් කතා කරන්න කමන්නේ මං ඉදත්
මන්ත්‍රීතුමනි සහෝදරතුමනි දැන් අපිට මේ සරස්මක් තියෙනවා නැෂනල් එක්ස්පෝ ස්ට්‍රැටජි කියලා අපි දැන් ඒක ඉදිරිපත් කරලා තියෙනවා අවුරුදු 5ක වැඩපිළිවෙලක්. ඒකෙන් ඒ අපි අපනයන වැඩි කරන්න පුළුවන් අංශ අපි අඳුනාගෙන තියෙනවා. ඒකෙන් තමයි කරන්න යන්නේ.
හරි. ඒක අද වැඩපිළිලක් තියෙනවා. හැබැයි වැඩපිළිල හදන්න පුළුවන් වෙලා තියෙනවා අවුරුදු 4මාරක් ගියන් පස්සේ. හැබැයි ඔබතුමාලා ඒ අවුරුදු ඉදිරි අවුරුදු 5 ගන්න එපැයි ආණ්ඩුවක් ඒක කරගන්න. නමුත් දැන් එහෙම කරගන්න බෑ. ඉතින් ඒ නිසා මං හිතන්නේ තමුන්හන්සලා මේ වැඩපිළිවල් සැලසුම් ඉදිරිපත් කරලා තිබුණාද වැඩේ වෙලා නැහැ. වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විතරක් නෙමෙයි අද ඔබතුමාලා දන්නවා cost of production එක කොයිතරම් ප්‍රමාණකින් වැඩි වෙලා තියෙනවද කියලා මං හිතන්නේ විශාල අර්බුදයක් තියෙනවා රටේ. අද දැන් විදුලිය නැතුව එක පැත්තකින් අනිත් පැත්තෙන් වතුර කම්මනවා අනිත් තැන. ඊළඟට අපේ ශ්‍රමය පිළිබඳ විශාල අර්බුදයක් තියෙනවා. මේ එක විශාල වශයෙන් අපේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන් ලංකාව දාලා යන තැනකට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ චෝදනාව කරන්නේ වෙන කාරණයක් හින්දා නෙමෙයි. හැබැයි මේකෙදි හොඳට මතක තියාගන්න ඕන කාරණය තමයි ඔබතුමාලට අපනයනය සම්බන්ධව අපි දන්නවා 132 තිබිච්ච එක 112 දක්වා අඩු වුණයි කියලා ඒ 2014 වෙනකොට. හැබැයි අදත් තියෙන ප්‍රශ්නේ තමයි අපනයන ආදායම අඩු වැඩි කර ගැනීම සඳහා වැඩපිළිලක් තමුන්නාන්සලාට නැහැ. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම කියන්න කැමති ඊළඟට දැන් මේ අදුරුතෙන් ඇවිල්ලා තියෙන කාරණේ පිළිබඳව මලික් සමරික්ක මැතිතුමා ගොඩක් උත්සාහ කරනවා අලුත් ගිවිසුම් හදන්න. මොකද ලෝකයේ අනෙක් රටවල් අපේ ආසියාව අනෙක් රටවල් විශාල සංඛ්‍යාවක් වෙනද ගිවිසුම් 17-18 අස්සම් කළ තියෙනවා. අපි තාම ගිවිසුම් දෙකයි අස්සම් කළ තියෙන්නේ මේ ලංකාවේ. හැබැයි ඒ අස්සම් කරපු දෙක ගැනත් විශාල අර්බුද ගන්නවක් දැන් මතුවලා තියෙනවා. මම ඔබතුමාගේ මූලිකවම එදත් ඉල්ලුවේ කරුණා කරලා ලංකාවේ ප්‍රතිපත්තියක් හදන්න. ලංකාවේ මේ වෙළඳ ගිවිසුම් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය මොකද්ද කියලා. මොකද්ද අපි කරන්නේ? මොන විදියටද අපි මේ ගිවිසුම් අස්සම් කරන්නේ? මොනවද අස්සම් කරන්න තියෙන කාරණා? මොන ශේෂ්ත්‍රද අපි ආවරණය කරන්නේ? මේවා ගැන වැඩපිළිලක් නැතුව තමුන්නාන්සේලා නිකන් ගිහිල්ලා මේ වෙළඳ ගිවිසුම් අස්සම් කළා නෑ. ඒ නිසා වහාම ගිහිල්ලා මේ වෙළඳ ගිවිසුම් අස්සම් කරන්න ඕනයි කියලා අස්සම් කිරීම තුළ සිද්ධ වෙලා තින්නේ විශාල අර්බුදයකට රට තල්ලු කිරීමක්. දැන් ඒකයි මම ඔබතුමාගෙන් අහන්නේ කරුණා කරලා අපිට කියන්න මේ දැන් සිංගප්පූරු ගිවිසුමේ වාර්තාවක් ආවා අධිකාර ජනාධිපතිතුමාගේ කමිටුවක් බත් කළා මහාචාර්ය ලක්ෂ්මණතුමාගේ. එහි තියෙන කාරණා මේ අද ඔබතුමා ඉදිරිපත් කළා දෙන මම සන්තෝෂ වෙනවා. සෑහෙන කාලයක් දඟලලා දඟලලා කොහොම හරි සිංහල ඉංග්‍රීසියෙන් මේ සිංගප්පූරු ගිවිසුම යන්තම් එළිදක්වලා තියෙනවා. මම අහන්න කැමතියි මේ සිංගප්පූරු ගිවිසුමට ඔබතුමා අර සංශෝධන ටික ඉදිරිපත් කරන්න කැමතිද නැත්නම් ඉදිරිපත් කරනවද? ඒවා මතද මේ සිංගප්පූරු ගිවිසුම නැවත සකස් වෙන්නේ කියලා අහන්න කැමතියි පළවෙනියෙන්. ඒකට මට මගේ වෙලාව ගන්න එපා මන්ත්‍රීතුමනි, එතුමාගේ වෙලාවෙන්ම අරගෙන ඒක ඉවර කරන්න.
මම ඉතුරු දෙන්න එපා ඔබතුමා ඔය ප්‍රශ්නෙට. දැන් සිංගප්පූරු ගිවිසුම මාස 11ක් තුල ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැනට කිසිම රටට හානියක් වෙලා නැහැ. නමුත් අපි එන මේ මාසේ මේ සංසෝ ඕනෑම සංසදයක් ඉදිරිපත් කරන්න අපිට අවස්ථාවක් තියෙනවා. අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවට ඒ මොනවාද අවශ්‍ය සංශෝධනය කියලා ගොම ඒවා සලකලා බලලා ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා.
මම අහන්නේ කමිටුව දැන් අපි දැන් අපට උත්තර දෙන්න යන්න එපා. ඔබතුමාගේ වෙලාවෙන් මට ඒකට උත්තර දෙන්න. මම කියන්න කැමතියි දැන් ජනාධිපතිතුමා විදියට එතුමා ඉදිරිපත් කරපු ඒ කමිටුවේ ඉදිරිපත් කරපු යෝජනා ටික ආපහු නැවත ඔබතුමාට ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. ඒක කරුණාකරලා එදා අපි ගිහිල්ලා සිංගප්පූර් අගමැතිතුමත් එක්කත් සාකච්ඡා කරනකොට එතුමාට අපි පිල්ලිමක් කරා. මේ සම්බන්ධව අපේ යෝජනා ගන්නාවක් තියෙනවා. කරුණාකරලා ඒකට ඉඩ දෙන්න කියලා සංශෝධනයේ සඳහන්. මම හිතන්නේ මයි මාසේ ඒකත් ඔබතුමා ගන්න බලාපොරොත්තු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට තමයි දැන් මේ අලුත්ම මේ තෙල්පිරි පාදුව පිළිබඳ ඇතිලා තියෙන තත්ත්වය ගැනත් මම තව වචන කීපයක් කතා කරන්න. මොකද හේතුව මම දන්නේ ලංකාවේ තමයි පළවෙනි වතාවට මේ ජර්මනියේ වොක්සගන් කර්මාන්තකරුව නොදැන ලංකාවේ වොක්සගන් කර්මාන්තයක් ආරම්භ කළු පළමුනි රට ශ්‍රී ලංකාව. ඒ වගේම ඕමානයේ කිසිදු දැනුම් දීමකින් තොරව කිසිදු නායකයෙක් දන්නේ නැතුව ලංකාවේ පළවෙනි වතාවට ඕමානයේ 130ක ආයෝජන මත හදපු පළවෙනි ෆැක්ටරි එක හදන්න යන්නේත් ලංකාවේ තමයි. මම හිතන්නේ අරුම පුදුම වැඩක් ඒක. මොකද ජර්මනිය දන්නේ නැහැ ලංකාවේ වොක්සගන්යක් හදනවායි කියලා. ඕමානේ දන්නෙත් නෑ ලංකාවේ පිරිපාදුවක් හදනවා කියලා. ඉතින් මේක මම හිතන්නේ මම දන්නේ නැහැ කොහොම ආයෝජනයක්ද මේ කරන්න හදන්නේ කියලා. ඉතින් ඒ නිසා මම ඒක මම දන්නා මමයි වෙලාව නැති.
පැහැදිලි කරුවා ඕමානේ ඔයිල් ඇන් ගෑස් ඇමතුමත් මෙතන ආවා. ඉතින් මේ වෙනට ඉන්නේ එයා හොරෙන් ආවේ නෑනේ.
ආවට පස්සේ දින්නේ ඒගොල්ලෝ කියන දැන් බලන්න උදාහරණයක් මම කියන්නම්. දැන් ජගත් රක්ෂාන් මහත්මය ගිය සතියේ කියලා තිබුණා පුවත්පත්වල. පැහැදිලිව ප්‍රවෘත්ති වල අපි දැක්කා 170ක් ආයෝජනය කරන කියන එතුමා එහෙම කන්ෆර්ම් කළා නැහැ කියලා. එතුමා කියන මේ 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 ආයෝජනය කරන්න හදන 170ක් ආයෝජනය කරන්න හදන එක කියලා. එතකොට ඕමානයේ රජය කියන ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා. හැබැයි සමහරවිට අපිට දැන් තේරෙනවා ඔබතුමාලා ගේන මේ වැඩපිළිවෙල තුල මේ මේ පිරිපදුවෙන් සත
ගරු අපේ ඊටවත් මන්ත්‍රීතුමා මේ The court group කියන මේ සමාගම ප්‍රෙස් රිලීස් එකක් කරලා තිනවා ඊයේ දිනේ ප්‍රෙස් රිලීස් එකක් කරලා දිනවා. මම ඔබතුමාට මේ කොපියක් දෙන්නම්. ඒගොල්ලෝ පැහැදිලිව මේ ආයෝජන ගැන සාතික
කරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
දරින් බණ්ඩාර මහත්තයා ඔබතුමාගේ මේ ප්‍රෙස් රිලීස් මම හොඳට දන්නවා. ඔබතුමාගේ පුවත්පත් සාකච්ඡාත් මම හොඳට අහලා තිනවා. මම දන්නවා. ඔය වගේ ප්‍රෙස් රිලීස් ඕන තරම් ගෙන්න ගන්න. ඔබතුමාලා ප්‍රශ්නයක් අහපු ගමන් පවුදාඋදේ ප්‍රෙස් රිලීස් එකක් ගෙන්න ගන්නවා. දැන් මම අහන්න කැමතියි ජගත් රක්ෂාන් මහත්තය 170ක් මේකේ ආයෝජනය කරන්න කන්ෆර්ම් කළා නැහැ. ඒතකොට එතුමම ගිය සතියේ කියනවා මම එහෙම එකක් කරලා නැහැ. මම මේ තාම කට්ටිය හොය හොය යනවා. හරි දැන් ඔබතුමාලා මේක ක්ලියර් කරලා අක්‍රහයසියක් ක්ලියර් කරලා අගමැතිතුමාගේ උපන්දිනයේ සාදේ පවත්වන්න අවශ්‍ය කරන මුල්ගල තියලා තව අවුරුදු එකහමාරකට පස්සේ හදන්න දෙන වැඩපිළිවෙළ කරලා දැන් රටේ ජනතාව මුලා කිරීමේ වැඩපිළිවෙළක් මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ විතරක් නෙමෙයි මම කියන්න කැමතියි අද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද ලංකාවේ මේ තෙල් සම්බන්ධ තියෙන ලංකාවේ තෙල් පිරිපාදුව හදන්න ආයෝජකයෙක් ගේන්න. සබුගස්කන්දේ අපි දන්නවා ඇවිල්ලා 2003 කොහෙද අපි ඉරානෙන් ඇවිල්ලා මුල් ගාලා තිබ්බා. ඒක එහෙමම ඉවරයි. ඊළඟට ආපහු තමුන්නාන්සලා යටදී අඩුවතරින් මේක පටන් ගන්න. දැන් මොකද්ද මේ කරන්න දැන්? ඕමානයේ තියෙන බොරතෙල් ටික ලංකාවට ගෙනල්ලා ලංකාවේ බොරතෙල් ටික පිරිපාදු කරලා ආපහු ඒක පිටරට යවනවා. ලංකාවට හම්බෙන වැඩපිළිවෙල මොකද්ද? 500කට ලස්සා හම්බෙනවා. ඒක ඊටාම අපි දන්නවා ඊටාම යන්ත්‍රානුකූලව කරන් තියෙන වැඩක්. එතකොට ලංකාවට මේ පිරිපාදු නිසා හම්බෙන ප්‍රතිඵලය මොකද්ද? ඩොලර් බිලියන ගණනක ආයෝජනය කියලා කිව්වට මේකෙන් සතභාග ප්‍රයෝජනයක් ලංකාවට වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන ඉඩම් ටික යනවා. ලංකාවේ ගොඩනැගිල්ලක් හැදෙයි. හැබැයි එන ඕමානේ බඩු ටික මෙහෙ පිරිසුදු කරලා ආපහු පිටරට අරපුවම ලංකාවට හම්බෙන දේ මොකද්ද? මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකයි මම කිව්වේ ලංකාවේ මේ හදන ආයෝජන ඔබතුමාලා ගේන කාරණා ටික මම මේකයි කිව්වේ පැහැදිලිව මේ ජගත් රක්ෂාන් කියන පුද්ගලයාට විරුද්ධව විශාල චෝදනා ගන්නක් වෙන එකක් නෙමෙයි. ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ආයතනෙන් කියනවා මේ ජගත් රක්ෂාන් කියන පුද්ගලයා පිළිබඳව විශාල අර්බුදයක් තියෙනවා. ලෝකෙ විතරක් නෙමෙයි ඉන්දියාවේ යාට ප්‍රශ්නයක් තියෙනවා. මේ ගේන සල්ලි මුදල් විශුද්ධිකරණය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ගේන මුදල් වලින් දැන් අපේ ක්‍රෙඩිට් ලයින්ස් වලට විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේ කාරණෙත් එක්ක අද ලංකාව විශුද්ධිකරණ පනතේ ලංකාවේ ඉන්නේ ග්‍රේ ලයින් එකේ නැත්නම් අමු අලු යටතල ගැන බ්ලැක් හෝ වයිට් උත් නෙමෙයි කරුමන්දිතුමින්. එතකොට මේ කාරණෙත් එක්ක තව තවත් ඊළඟට දැන් ලබන මේ මාස ඉදිරිය වෙනකොට මේගොල්ලෝ ආපහු එනවා මේ රේටින්ග් සදන කට්ටිය. ඒගොල්ලෝ ආවයින් පස්සේ ඒගොල්ලෝ මේක තවදුරටත් අපි වර්ධනය වුණොත් මේ ක්‍රියාදාමය පැහැදිලිව මුදල් විශුද්ධිකරණේ බ්ලැක් ලයිස් වලට අනිවාර්යෙන් කළු ලයිස් වල අපි ඇතුළත් වෙනවා. මේ තමුන්නාන්සලා කරන මේ ආයෝජන වලින් සිද්ධ වෙන්නේ මට නම් තේරෙන විදිහට මේ පිළිබඳව ඇතිලා තියෙන தත්ත්වය අපි මලික් සමරවිකමැතුමා පුළුවන් තරම් උත්සාහ කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතුමා කියනවා කලබල වෙන්න එපා කියලා. හැබැයි කලබල වුණේ නැතුනට මේ මුදල් කොහෙන්ද එන්නේ? කාගේ සල්ලිද? මහා බැංකුවෙන් ගත්ත සල්ලිද? මේක සිංගප්පූරුවෙන් මම ඔබතුමාට කියන්න කැමතියි BOI එකේ මේ කම්පැනි එක සිංගප්පූරුව වල ස්ථාපිත කරන්නේ BOI එකේ අනුමැතිය ගත්තයින් පස්සේ මේ කම්පැනි. ඒ කියන්නේ සිංගප්පූරුවේ මේ කම්පැනියක් තිබිලා නැහැ. ඊට කලින් තමයි
මේ ඇවිල්ලා මෙහේ ඔක්කොම ටික අත්සන් කරලා ඉවර කරලා ඉවරුණායින් පස්සේ තමයි සිංගප්පූරුවේ මෙවැනි කම්පැනියක් ස්ථාපිත කරන්නේ. ඉතින් අපි අහන්න කැමති මොකද්ද මේ කම්පැනි? කාගේද මේ කම්පැනි? අර්ජුන මහේන්ද්‍ර මහත්තයා කම්පැනියක්ද මේක? නැත්තම් කාගේරි මේ මහවැංකුවේ සල්ලි ගත්ත කම්පැනියක්ද මේක කරන්නේ කියලා. ඒ නිසා මම කියන්න කැමති කරුණා කරලා මේ පිළිබඳව නිවැරදි කාරණයක් ඔබතුමා අපේ ක්‍රියාදාමය තුළ ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ඒ වගේම අද අනෙක් කාරණේ තමයි විශේෂයෙන් ඊයේ මම මේකට මතක් කරන්න කැමතියි. දැන් මේ විවස්සා හදන කට්ටිය දැන් ඊයේ ජයම්පති වික්‍රමාර්ථ මහත්තයා ඊයේ මෙතන කතාවක් කරලා එතුමා කියනවා 19 වෙනි ආණ්ඩුක වාස සංශෝධනය සම්බන්ධව ඒක නැති කරන්න ඕනේ, ඒක සංශෝධනය කරන්න ඕනේ. දැන් මේක හැදුවේ ජයම්පති වික්‍රමාර්ථ මහත්තයා. මේකේ පියත්ද ජයම්පති වික්‍රමාර්ථ
මහත්තයා.
පාපත් මේ ජයම්පති වික්‍රමාර්ථ මහත්තයා. හැබැයි දැන් එතුමා තායික තත්පරයක් මම ගන්නවා. එතුමා අරගෙන ඇවිල්ලා දැන් කියනවා ජනාධිපතිතුමා විසින් කරන නිර්දේශ පවා දැන් වෙනස් කරන්න ඕනේ 19 වෙනි ආණ්ඩුක වාස සංශෝධනය කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තමුන්නාසලා මෙච්චර කාලයක් අර තිබුණ බලය ජනාධිපතිතුමාගේ තිබිච්ච බලය අඩු කරන්න ඕනේ කියලා එතුමා සියල්ලම 2015 ජනවාරියට ආවයින් පස්සේ එතුමා තමන්ගේ බලය අඩු කරගත්තා. අඩු කරගෙන තම වෙනදා විනිශ්චයකාරවරු, අග්‍රවිනිශ්චයකාරවරු, පොලිස්පති මේ සියලු දේවල් එක තනි පෑම් පාරෙන් කරපු එක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අයින් කරගෙන ඒක කමිටුවකට බාර දුන්නා. ඒක ව්‍යවස්ථාදායක සභාවට බාර දුන්නා. දැන් එතුමාගේ බලය ඉවර කරගෙන තියෙන්නේ. හැබැයි ඉවර කරන් තියෙද්දි ජයම්පති වික්‍රමාර්ථ මහත්තයා ඊයෙවිල කියනවා මේක තවත් ඉවර කරන්න ඕන. ඒ කියන්නේ දැන් මේ ජනාධිපතිවරයාගේ ඉතුරු බලතල ටිකක් ඉවර කරලා එතුමාගේ තවත් අඩු ටික කපලා ඉවර කරලා ජනාධිපතිතුමාගේ බලතල සියල්ල ඉවර කරපුවාම ඊළඟට යන බලය කාටද යන්නේ? මේ බලය කාටද යන්නේ? අවසානයේ යන්නේ මේක අර ව්‍යවස්ථාදායක සභාවට. ඒකේ කවුද ඉන්නේ? ඒකේ මේ රටේ මේ විද්වතුන් මේ ස්වාධීන පුද්ගලයන්ද මේක ඉන්නේ? නෑ. ඒගොල්ල සම්පූර්ණයෙන් ක්‍රියා කරන්නේ අගමැතිතුමාට ඌමනා කරන ක්‍රියාදාමයෙන් තමයි එතුමා සිද්ධ කරන්නේ. අගමැතිතුමා ඉදින් අතපය බැඳගෙන කියනවා අනේ කිසි ප්‍රශ්නයක් නෑ. මේකේ ඉන්නේ හරි ස්වාධීන කට්ටිය. මේගොල්ල තමයි මේක කරන්නේ. මම නම් දන්නේ නෑ. හැබැයි රෑට ඒගොල්ල දැන් තම වල හම්බි කතා කර කර කවුද අගමිනිශකාරය දාන්නේ? කවුද නීතිපති දාන්නේ? කවුද පොලිස්පති දාන්නේ? කවුද මෙයාව මේ ගේනෙක් කරනවා රිජෙක්ට් කරන්නේ? මේවා සාකච්ඡා කරලා තමයි කරන්නේ. ඒ නිසා අද මේ රටේ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ අපිට තිබිච්ච විශ්වාසය සම්පූර්ණයෙන් බිඳවැටලා තියෙන වෙලාවක ජයම්පති වික්‍රමාර්ථ මහත්තයා අද ඇවිල්ලා
කියනවා
තවත් සංශෝධනය කළා තියෙන බලතල ක්‍රියාත්මක කරන්න අපි ජනාධිපතිවරයාගේ බලතල අයින් කරනවා කියලා. මීට වැඩිය හොඳයි තමුන්නාන්සේලම සිරිකොතේ හරි වෙන කුරාරි තැනක ওই ව්‍යවස්ථාදායක සභාවක ඇඳවලා සාකච්ඡා කරලා කරන්න තියෙන වැඩික කරන්න. මොකද අපි බලාපොරොත්තුනේ මේ 19 වෙනි ආණ්ඩුක වාස සංශෝධනෙන් මේ රටේ ස්වාධීන කොමිසම් සභාව හදලා නිවැරදි පුද්ගලයෝ නිවැරදි තැන තියන්න. හැබැයි අද ඒක පාලනය කරන්නේ කවුද? ඒක පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නූල් වලින් තමයි ඒක පාලනය වෙන්නේ. නිසා මම කියන්නේ
මේ කාර්යය අවසන් කරන්න ගරු
මහත්තයා. අපේ මනෝගණේෂන් මැතිතුමාගේ අමාත්‍යංශ ගැන මට වැඩි කතා කරන්න හම්බුන්නේ නැහැ. එතකොට අපි හොඳ මිත්‍යා. එතකොට පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබතුමාට වැඩි වැඩියෙන් දෙමළ ජනතාවට සිංහල උගන්වන්නත්, සිංහල ජනතාවට දෙමළ උගන්වන්නත්, මේ ජාතින් අතර එකමුතුව හදන්නත් නායකයෙක් විදිහට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ මලික් සමරික මැතිතුමාට මීට වැඩිය හොඳ ආයෝජන වලට ඔය මේ කොහෙන්දෝ තියෙන හිතාගන්න බැරි ආයෝජන ගේන්නේ නැතුව රට රටවල් දැනුවත් ඒ ආයෝජක දැනුවත්
මේ අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොම ස්තුතියි.